You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
මාහැකි සිංහල භාෂාවේ උරුමය පරපුරෙන් පරපුරට දායාද කිරීමට උරදෙන ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසල් සොයා SBS සිංහල වැඩසටහන ප්‍රාන්ත අතර සැරිසරන චාරිකාව.
කැංගරු දේශයේ අපගේ සිංහල භාෂා පාසල
සෑම මාසකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනින්. හොඳයි, අපි මෙවර කැංගරු දේශය අපේ සිංහල භාෂා පාසල වැඩසටහන යටතේ භාෂා පාසලක් වෙනුවට වෙනත් විශේෂිත සාකච්ඡාවක් කරගෙනෙනවා භාෂා පාසල් වලටම සම්බන්ධ වන. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි තමයි SBS සිංහල වැඩසටහන මේ සාකච්ඡාව ඔබ වෙත සමීප කරන්නේ. ඔබ දන්නවද, වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට විශේෂිත අවස්ථාවක් ලැබිලා තියෙනවා මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ. VCE විභාගය, වික්ටෝරියානු ප්‍රාන්තයේ උසස් කඩයම් විභාගය, වික්ටෝරියන් සර්ටිෆිකට් එක්සෑම් VCE විභාගය, වික්ටෝරියානු සහතික පත්‍ර විභාගයට විෂයක් විදිහට සිංහල භාෂාව හැදෑරීමේ අවස්ථාවක් තියෙනවා. ඔබ ඒ ගැන දැනගෙන හිටියේ නැත්නම් අද සාකච්ඡාව ඔබට වඩාත් වැදගත් වේවි. කොහොමද මේ සඳහා තමන්ගේ දූ දරුවන් යොමු කරන්නේ, එයින් අත්වන ප්‍රතිලාභ මොනවාද කියන මේ කරුණු සම්බන්ධයෙන් ඔබට පෘථුල දැනුමක් අද දවසේදී ලබා ගැනීමට හැකියාවක් ලැබේවි. ඉතින් ඒ නිසා අද භාෂා පාසලක් වෙනුවට වික්ටෝරියානු භාෂා පාසලෙන් වික්ටෝරියන් ස්කූල් ඔෆ් ලැංග්වේජස් වෙතින් ලබා දීලා තියෙන මේ අනගේ අවස්ථාව පිළිබඳව කතාබහ කරන්නයි අපි සූදානම් වන්නේ. ඒ සඳහා මම ආරාධනා කළේ වික්ටෝරියානු භාෂා පාසලේ රොක්ස්බර්ග් පාර්ක් සිංහල භාෂා පාසලේ දැනට සම්බන්ධීකාරකවරිය විදිහට කටයුතු කරන, ඒ වගේම VCE පන්ති භාර ගුරුතුමිය වන විපුලී ගුණසේකර මහත්මියට. විපුලී, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිය රොක්සි.
හොඳයි විපුලී, ඇත්තටම මේ වික්ටෝරියානු භාෂා පාසලෙන් විෂයක් විදිහට සිංහල භාෂාව හදාරන්නට දූ දරුවන්ට අවස්ථාව ලබා දීලා තිබීම අපේ මේ ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මේ අපේ සිංහල දරුවන්ට ලැබිලා තියෙන විශේෂ වරප්‍රසාදයක්, විශේෂිත අවස්ථාවක්. අපි මේ සාකච්ඡාවට මූලාරම්භයක් ලබා ගන්නත් එක්ක මම දැනගන්න කැමති ඔබෙන්, ඇයි මේ VCE විභාගයේ සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන්න දූ දරුවන් අපි යොමු කළ යුත්තේ කියන කාරණාව සම්බන්ධව.
ඔව් දිල් රුක්ෂි, ඇත්තටම මේ වික්ටෝරියානු VCE විභාගය තුළ සිංහල විෂයට ඇත්ත වශයෙන්ම වෙනත් විෂයකට තියෙන තත්වයම තියෙනවා. නමුත් බොහෝ දෙනා අතර වැරදි වැටහීමක් තියෙනවා මේක අතිරේක විෂයක් කියලා. මං හිතන්නේ එහෙම හිතන්නේ මේ විෂය සාමාන්‍ය පාසල්වල නැතුව සෙනසුරාදා දිනයකදී වෙනත් පාසලක් තුළ පැය තුනක වගේ කාලයක් කෙරෙන නිසා වෙන්න ඕන. ඉතින් VCE විභාගය සඳහා විෂයන් තෝරගන්නේ කොහොමද කියලා Choosing VCE Studies කියන වෙබ් අඩවිය තුළ උදාහරණ සහිතව හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව වඩාත්ම වැදගත් වෙන්නේ යම්කිසි විෂයක් ඉගෙනීමෙන් තමාට සතුටු විය හැකි විෂයක් තෝරා ගන්න කියන එක. ඊළඟ කරුණ තමයි තමන්ට වඩාත් හොඳින් කරන්න පුළුවන් විෂයක් තෝරා ගැනීම. ඊළඟට එන කරුණ තමයි තමන් අනාගතයේදී කරන්න බලාපොරොත්තු වන රැකියාව සඳහා අවස්ථා සලසා දෙන විෂයක්. එහෙම නැත්නම් ඒ වගේම ලකුණු ඉහළ දැමීමක් තියෙන විෂයක් තෝරා ගන්න කියන එක. ඉතින් මං හිතන්නේ මේ හැම කාරණයක්ම අපේ මේ සිංහල විෂය තුල සම්පූර්ණ බවයි මගේ අදහස. මොකද අපි මේ විෂය සඳහා වරප්‍රසාද ලකුණු, එහෙම නැත්නම් අපි බෝනස් ලකුණු පහකුත් සමහර අවස්ථාවලදී ලකුණු පහකටත් වැඩියෙන් ලැබීම මේකට හොඳම නිදසුනක් වශයෙන් මට කියන්න පුළුවන්.
හොඳයි විපුලි, දැන් ඇත්තටම මේ අපේ දෙමාපියන්ගේ යම් යම් කැමැත්ත අකමැත්ත තියෙනවා මේ භාෂා පාසල් වලට දරුවන් යොමු කිරීමේ වයස හා සම්බන්ධව. ඉතින් ඇතැම් දෙමාපියෝ හිතනවා කුඩා කාලේම බහ තෝරපු වයසෙන් අනතුරුව පුංචි කාලෙම සිංහල භාෂා පාසලකට යොමු කළොත් එහෙම ඒ වටපිට පරිසරයත් එක්ක භාෂාව හොඳින් ප්‍රගුණ කරන්න දූ දරුවන්ට අවස්ථාව ලැබේවි කියලා. ඇතැම් දෙමාපියන් යම් කිසිවූ මේ අතරමැදි මානසිකත්වයක ඉන්නවා, බහ තෝරන වයසේදීම දරුවා සිංහල භාෂා පාසලට දැම්මොතින් එහෙම දරුවාගේ සාමාන්‍ය පාසලේදී ඉංග්‍රීසි භාෂාව පැත්තෙන් අධ්‍යාපන කටයුතු වලදී දරුවා ටිකක් පසුබට වෙයිදෝ කියන මේ වගේ පුංචි සැකයකුත් තියෙනවා. ඒ නිසා මම මේ විපුලි ඇත්තටම දැනගන්න කැමති කොයි වගේ වයසක ඉඳන් මේ සිංහල භාෂා පාසල් වලට යවලා දෙමාපියන් විසින් මේ දරුවන් මේ VCE විභාගය සඳහා සූදානම් කරන්න ඕනේද?
ඇත්ත වශයෙන්ම හුඟක් හොඳ ප්‍රශ්නයක් දිල්රුක්ෂි. මොකද අපේ දෙමාපියන් ඇත්තටම මේක ගැටලුවක් විදිහට හිතාගෙන ඉන්නවා. මොකද මේ භාෂා දෙක අතර ළමුන් තුල ප්‍රශ්න ඇති වේවි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම දරුවන් පාසලට ඇතුළත් වීමට කලින් ඉඳලා භාෂාව, ඒ කියන්නේ ගෙදරදී කතා කිරීම තුළින් දරුවන්ට මේ පිළිබඳ පළමු අධ්‍යයනය ලබා දෙන්නට පුළුවන්. බයවීමක් වෙන්න අවශ්‍ය නැහැ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට බැරි වෙයි කියලා. මොකද අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ලංකාවේදී දෙවෙනි භාෂාවක් විදිහට තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ. ඉතින් ඒ වගේම තමයි අපි මෙහිදී දෙවන භාෂාවක් විදිහට තමයි සිංහල භාෂාව ඉගෙන ගන්නෙ. මගේ අදහස තමයි ඇත්තටම දිරුක්ෂි මේ ඉංග්‍රීසි භාෂාව ගෙදරදී කතා නොකිරීම තුළින් ළමයින්ට කිසියම් අවැඩක් වේවි කියලා මම හිතන්නේ නැහැ. ප්‍රාථමිකාංශයේදී ප්‍රෙප් පන්තියේදීම ළමයි සිංහල භාෂාව ඉගෙනීමට යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැති වුණත් දිරුක්ෂි සමහර විට ඇතැම් විට දරුවන්ට ප්‍රාථමිකාංශයේදී මේ භාෂාව ඉගෙන ගන්න බැරි වුණත් ද්විතීකාංශයේදී, ඒ කියන්නේ 7 වෙනි වසරෙදිත් මේ භාෂාව ආරම්භ කරන්නට පුළුවන්. මොකද ඒකට පහසුකම් සලසා දීලා තියෙනවා වික්ටෝරියානු විෂයමාලාව තුළ 7-10 සීක්වන්ස් කියන ආකාරයෙනුත් විෂයමාලාව සකස් කරලා තියෙනවා. එතෙන්දි බලාපොරොත්තු වෙනවා 7 වසරේදී ඉගෙනීම ආරම්භ කරන නමුත් 10 වසරට එනකොට අර අනිත් ළමයින්ගේ මට්ටමටම එනවා කියන එක. මොකද ඒගොල්ලෝ වැඩිහිටි ශිෂ්‍යයන් විදිහටනේ එතකොට භාෂාව ඉගෙන ගන්නෙ. ඉතින් මං හිතන්නේ අපි මේ සම්බන්ධව මේ හුඟක් දෙමාපියන් තුළ තියෙන වැරදි මතයක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
හොඳයි, අපි අද මේ විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයට බලපාන උසස් අධ්‍යාපන කඩේම විභාගයේදී විෂයක් විදියට හදාරන්න පුළුවන් සිංහල භාෂාව කොහොමද කුඩා කාලයේ සිටම හැදෑරීම සඳහා දරුවෙක් යොමු කරන්නේ, ඒ සඳහා දෙමාපියන් දැනගෙන ඉන්න ඕන කරුණු මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරන්නේ. විශේෂයෙන්ම VCE විභාගයට සිංහල භාෂාව විෂයක් විදියට කොහොමද හදාරන්නේ. දැන් මේ කාරණාව කතා බහ කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ වික්ටෝරියානු භාෂා පාසලේ රොක්ස්බර්ග් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ සම්බන්ධී කාරකවරිය, ඒ වගේම VCE පන්ති භාර ගුරුතුමිය විපුලි ගුණසේකර මහත්මිය. ඔබට මතක ඇති අය මීට කලිනුත් අපේ සිංහල භාෂා පාසල් වැඩසටහනට රොක්ස්බර්ග් පාක් සහ එපින් මධ්‍යස්ථාන දෙක පිළිබඳව කතා බහ කරද්දී සම්බන්ධ වුණා. විපුලි, දැන් මම ඊළඟට අවධානය යොමු කරන්න කැමති මේ VCE සිංහල විභාගයේ සැකැස්ම කොහොමද කියන කාරණාව. කොහොමද මේක ආකෘතිය සැකසෙලා තියෙන්නේ?
ඔව් දිලුක්ෂි, VCE සිංහල විභාගයේ ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි කොටස තමයි පන්ති කාමරය තුළදී කෙරෙන ඇඟීම්. මේක අපි සැක්ස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ස්කූල් ඇසිස්ට් කෝස් වර්ක්. ඉතින් මේ සඳහා සැක්ස් 6ක් අවුරුද්ද තුළදී දරුවන් මුහුණ දෙනවා. මුළු විභාගයෙන් 50%ක ලකුණු ලැබෙනවා සැක්ස් වලට. මෙහිදී ඇත්තටම විශේෂයෙන් කරන්නේ මේ ඇගයින් කරන ගමන් ළමයින් අවසාන විභාගයට පුහුණු කිරීමකුත් එතනින් කෙරෙනවා. ඊළඟට දෙවෙනි කොටස තමයි වසර අවසාන පරීක්ෂණය. මේකත් තවත් කොටස් දෙකකින් සමන්විත වෙනවා, වාචික විභාගය සහ ලිඛිත විභාගය ලෙස. එතකොට වාචික විභාගයේදී විනාඩි 7ක පිළිසඳරකුත් විනාඩි 8ක සාකච්ඡාවකට සිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පිළිසඳරෙදී ඇත්තටම දරුවන් කතා කරන්නේ තමන්ගේ පවුල ගැන, පාසල ගැන, එතකොට විනෝදාංශ ගැන සහ අනාගත බලාපොරොත්තු ගැන. ඒකෙදි විනාඩි 8ක් දරුවන් කතා කරනවා. ඉතින් ඒක ඇත්තටම මුලදී දරුවන් බය වෙනවා මේක විනාඩි 8ක් කතා කරන්න තියෙනවනේ කියලා. නමුත් ඇත්තටම කියන්න සතුටුයි දිල්රුක්ෂි, දරුවන් පුදුම විදිහට මේක මේ භාෂාව කතා කරන්න හුරු වෙනවා. මේකට අපි කියන්නේ සවිස්තරාත්මක අධ්‍යයනය කියලා මේ VCE විභාගය තුළ, ඩීටේල් ස්ටඩි කියලා. ඒ කියන්නේ සවිස්තරාත්මකව අපි මාතෘකාවක් ඉගෙනගෙන තමයි කතා කරන්නේ. එතකොට දරුවන් හොඳින් පුරුදු පුහුණු වෙනවා. විනාඩි 8ක් කතා කිරීම ඉතාම සාර්ථක විදිහට කරගෙන යන බව කියන්න සතුටුයි. ඊළඟට ලිඛිත විභාගයේදී ප්‍රශ්න පත්‍ර 3කට මුහුණ දෙනවා. පළවෙනි එක listening and responding. ඒ කියන්නේ අහුන්කන් දීලා පිළිතුරු ලිවීම. මේකෙදී ඇත්තටම ඉංග්‍රීසි භාෂාවනොත් කොටස් කිහිපයකට පිළිතුරු ලියන්න තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ reading and responding. ඒ කියන්නේ සිංහලෙන් ලියපු කොටසක් කියවලා ඒකෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම. ඒකෙදිත් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා. ඊළඟ 3වෙනි කොටස තමයි ලිවීම. එහෙම නැත්නම් අපි රයිටින් කියලා කියනවා ඒකට. නමුත් ඒක ලංකාවේ ලිඛිත පරීක්ෂණයකට වඩා හුඟක් වෙනස් දිල්රුක්ෂි. ඇත්තටම අපි මෙතෙන්දි කරන්නේ රචනා ලිවීමක් නෙමෙයි, ප්‍රායෝගික ලේඛන. ඒ කියන්නේ ලිපියක් ලියන්නේ කොහොමද, පුවත්පත් ලිපියක් ලියන්නේ කොහොමද, එහෙම නැත්නම් දිනසටහනක් ලියන්නේ කොහොමද, එතකොට වාර්තාවක් ලියන්නේ කොහොමද, ඔය වගේ මේ ප්‍රායෝගික ලේඛන 13ක් වගේ අපි ළමයින්ට හුරු කරනවා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. ඉතින් මේක තමයි ඇත්තටම මේ VCE විභාගයේ සැකැස්ම විදිහට මට කියන්න පුළුවන්.
අපි අද කතා කරමින් සිටින්නේ වික්ටෝරියන් සර්ටිෆිකේට් එක්සෑම් මෙසේත් නොමැතිනම් වික්ටෝරියන් සහතික පත්‍ර විභාගයේ VCE විභාගයට විෂයක් විදිහට සිංහල භාෂාව හැදෑරීමේදී ඔබ දැනගත යුතු කරුණු මොනවාද කියලා. ඔබේ දූ දරුවන් මේ සඳහා යොමු කරන්නට ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා නම් අද මේ සාකච්ඡාව වැදගත් වේවි. විපුලි ගුණසේකර මහත්මිය වසර 15කට අධික කාලයක් VCE විභාගයේ සිංහල භාෂාව විෂයක් විදිහට හදාරන දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන ගුරු මහත්මියක්. විපුලි, ඇත්තටම මේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමත් අපිට මෙහිදී වඩාත් අවධානයට ලක් කළ යුතු කරුණක්. යම්කිසි දරුවෙකු මේ සිංහල භාෂාව සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේදී මේ දරුවන් අවධානයට ලක් කළ යුතු කරුණු පිළිබඳවත් ඔබට පුළුවන්ද පුංචි පැහැදිලි කිරීමක් කරන්න?
ඔව්, ඇත්ත වශයෙන්ම දිල්රුක්ෂි, මේ විභාගයට මුහුණ දෙන දරුවෙක් මේ පාසලේදී කරන විධිමත් අධ්‍යාපනයට අමතරව හැකි පමණ භාෂාව පරිහරණය කරන්නට අවස්ථාවන් සකසා ගන්න ඕනේ. විශේෂයෙන්ම නිවසේදී දෙමාපියන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් ගොඩාක් උදව් කරන්න. මොකද අපේ දෙමාපියෝ හැම දිනෙකම සිංහල භාෂාව හොඳින් ප්‍රගුණ කරපු අය. ඉතින් ගෙදරදී භාෂාව කතා කිරීම ඇත්තටම හුඟක් වැදගත් වෙනවා. ඒ වගේම ගුරුවර ගුරුවරියන් සමග කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ සිටින්න තමන්ගේ නෑදා හිතමිතුරන්ට දුරකථනයෙන් කතා කිරීම තුළින් අර කතාවට තියෙන බය නැති කරගන්න හොඳ අවස්ථාවක් සකසා ගන්න පුළුවන්. ඊට අමතරව ඇත්ත වශයෙන්ම දිල්රුක්ෂි, මේ සිංහල ගුවන් විදුලියට සමන් දීමත් ඉතාම වැදගත්. මොකද අපි අර ලිස්නින් ඇන්ඩ් රෙස්පොන්ඩින් කියන කොටසේදී කනට වචන හුරු වෙලා තියෙන්න ඕන ළමයින්ට ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. ඉතින් ඒ නිසා හැකිතරම් සිංහල වැඩසටහන් වලට සවන් දීම. එතකොට ටෙලිනාට්‍ය බැලීමත් ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද ළමයින්ට අර දෘශ්‍ය මාධ්‍යයක් නිසා අර භාෂා කොටස් ඒගොල්ලන්ට ග්‍රහණය කරගන්නට ඒකෙන් හුඟක් හොඳ මේ අවස්ථාවක් වෙනවා. ඉතින් හොඳ ටෙලිනාට්‍ය නැරඹීම, පොත්පත් කියවීම තුලින් ඇත්තටම වාග්මාලාව හුඟක් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ VCE විභාග වලට මුහුණ දෙන සිසුන්ට සතිපතා පුවත්පතක් කියවීම අත්‍යවශ්‍යයි කියලා මං හිතනවා දිරෝක්ෂි. ඇත්තටම ඕස්ට්‍රේලියාව තුල අපි දන්නවා ප්‍රජා පුවත්පත් සෑහෙන ප්‍රමාණයක් අපිට නොමිලේ ලබා දෙනවා. ඒවා තුල හුඟක් වැදගත් ලිපි පළ වෙනවා. ඉතින් මං හිතන්නේ ඒවා පරිහරණය කිරීම දෙමාපියන් දරුවන් පොළඹවනවා නම් ඒක ඉතාමත් වැදගත් කියලා මං හිතනවා. පුළුවන් තරම් වාග්මාලාව වැඩි දියුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද අපි එක ළමයෙකුගෙන් තවත් ළමයෙක් වෙන් කරලා පේන්නේ අපිට ඔවුන් තුළ භාෂාවේ මේ වචන හැසිරවීම තුළ නිසා ඒ වචන පුළුවන් තරම් ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ලියන කොටස් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. විභාගයේදී කොයි කොටසටද මම ඉංග්‍රීසියෙන් ලියන්නේ, කොයි කොටසද සිංහලෙන් ලියන්නේ. මොකද ඒක වැරදිලා සිංහලෙන් ලියන්න ඕන එකට ඉංග්‍රීසියෙන් ලිව්වොතින් ඒ කොටසටම ලැබෙන්නේ ලකුණු බිඳුවයි. ඉතින් අන්න ඒ වගේ දේවල් ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට හැකිතාක් පසුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමත් වැදගත් වෙනවා. ඒ පිළිතුරු සැපයීම ඇත්තටම වෙබ් අඩවිය තුළ සියලුම පසුගිය ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු, එහෙම නැත්නම් ඇසෙස් රිපෝර්ට් කියලා පිළිතුරුත් එක්ක කොටසක් තියෙනවා. ඕනම දරුවෙකුට පුළුවන් තමන්ම තනියෙන් ඒ කොටස් වලට පිළිතුරු ලියලා පිළිතුරු හරිද කියලා තීරණය කරගන්න. ඊළඟට VCE විෂය හදාරන ශිෂ්‍යෙක් අනිවාර්යයෙන්ම පැය 3ක් හෝම්වර්ක් කරන්න ඕන කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ පැය 3ේ කාලය හොඳින් කාලසටහනක් සකස් කරගෙන ඒ සතිය තුළ ඉගෙනගත් දේවල් නැවත මතක් කිරීම, එහෙම නැත්නම් අර පසුගිය ප්‍රශ්නවලට උත්තර ලිවීම වගේ දේවල් කිරීම තුළින් මේ පිළිබඳව වැඩි දැනීමක් ඇති කරගන්න පුළුවන්.
හොඳයි, දැන් අපි මේ ළඟට දන්නවා VCE විභාගයට විෂයක් විදිහට සිංහල භාෂාව හැදෑරුවාම අපේ දරුවෙකුට ලැබෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේට ලැබෙන වාසිත් තියෙනවා. විපුලි, පුළුවන් ද අපිට ඒ සම්බන්ධව විස්තරයක් කරන්න?
ඔව් දිරුකි, ප්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර ගැනීමේදී දෙවන භාෂාවක් හදාරා තිබීම විශේෂ කරුණක් විදිහට දැන් සලකනවා. ඕස්ට්‍රේලියානු අධ්‍යාපන පරිපාටිය තුළ මේ දෙවන භාෂාවක් හැදෑරීම ඉතා අවශ්‍ය කාරණයක් කියන එක වැඩිපුර දනවන්නත් එක්ක තමයි මේ VCE බැකලරෙට් කියන තත්ත්වය ලබා දීම ආරම්භ කළා. ඒකෙදී මේ VCE විභාගයේදී ඉංග්‍රීසි භාෂාවට ලකුණු 33ක් ඇතිව මැත්ස් මෙතඩ්ස් හරි ස්පෙෂලිස්ට් මැත්ස් හරි කරන දරුවෙක් දෙවන භාෂාවකුත් හදාරලා තියෙනවා නම් වීසී බැකවෙට් කියන තත්ත්වය දරුවෙකුට ලබා ගන්න පුළුවන්. ඒක ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛනයේ විශේෂ සලකුණක් මගින් සටහන් කරනවා. ඉතින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී තමන්ට කැමති පාඨමාලාව තෝරා ගැනීමේදී ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන බවයි මගේ අදහස.
දැන් එතකොට විපලි තවත් කාරණාවක් තියෙනවා, මේ විදිහට සිංහල භාෂාවේ විෂයක් විදිහට හදාරලා ගන්න ලකුණු ටික බෝනස් ලකුණු විදිහට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අමතර ලකුණු විදිහට එකතු කරගන්න පුළුවන් කියලත් අපේ දෙමාපියෝ විශ්වාසයකින් ඉන්නවා. පොඩ්ඩක් පුළුවන් ඒ පිළිබඳවත් පැහැදිලි කරන්න?
ඔව් දිලෘක්ෂී, දැන් වීසී විභාගයේ කරන දරුවෙක් විභාගයේ එයා ඇත්ත වශයෙන් ලබා ගන්න ලකුණට වඩා ලකුණු පහක් තවත් වැඩිපුර එකතු කරනවා මේ භාෂාවට. ඉතින් එතකොට දරුවන්ගේ ඒටා ලකුණ ගණනය කිරීමේදී මේ ලකුණු පහ ඒ දරුවන්ට හිමි වෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ ලකුණු පහට වඩා ලකුණු මතකයි එක සැරයක් ලකුණු 9 දක්වා ඉහළ ගියා ඒ ලකුණු ප්‍රමාණය. මේක හුඟක්ම ඇත්තටම මේ විස්තර කරන්නට අපහසු විදිහකට තමයි මේ ලකුණු ගණනය කරන්නේ VCE විභාගය තුළ. ඉතින් හුඟක් වෙලාවට මේ වැඩි වෙන ලකුණ විශේෂ ලකුණක් විදිහට දරුවන්ට අර ඒටා ලකුණ වැඩි කරගන්නට උදව් වෙනවා.
හොඳයි විපුලි, අපි සූතිවන්ත වෙනවා ඉතාමත්ම සරල ආකාරයට මේ කරුණු ගොනු කළ අපේ ශ්‍රාවක ප්‍රජාවට ඉදිරිපත් කිරීම පිළිබඳව. වික්ටෝරියානු භාෂා පාසලේ රොක්ස්බර්ග් භාෂා පාසල් මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරිය, ඒ වගේම VCE පන්ති භාර ගුරුතුමිය විපුලි ගුණසේකර මහත්මියයි අද දවසේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඔබට බොහොම සූතිවන්ත වෙනවා SBS සිංහල ගුවන්විදුලියට සම්බන්ධ වෙලා බොහොම නිවැරදි ආකාරයෙන් සරලව ඒවා ගොනු කළ ඉදිරිපත් කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.
බොහොමත්ම ස්තුතියි දිලෘක්ෂි, ඔයාටත් මේ ඇත්තට මේ කරුණු අපේ ප්‍රජාවට දැනුවත් කිරීමට ඔයා ගන්න උත්සාහයට මේ වැනි අවස්ථාවක් ලබා දීම ගැන මම ඔයාට ස්තුතිවන්ත වෙනවා. ආයිතෝන්.
මේ පසුබිමින් ඔබට හෙන බොහොම මියුරු ගීතය. කාලෙකට කලින් අපි කවුරුත් රසවින්ද ගීතයක් හැමෝම ආයන්න ආයන්න කියන්න ඉගෙන ගත්තේ හෝඩි පොතත් එක්ක. හෝඩි පොතේ සුන්දර මතකයත් එක්ක අපි හැමනම් මද වේලාවක් ගත කරමු විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන මේ ගීතයත් සමගින්.
අපුරු මැකීන කොළ ගැලවීන බොඳවීන සිතුවම් ඉස්සරවාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්. අකුරු මැකීන කොළ ගැලවීන බොඳවීන සිතුවම් සරවාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්. අකුරු මැකීන කොළ ගැලවීන බොඳවීන සිතුවම් ඉස්සරවාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්. අපි පනිමු කී කියමු අපි නටමු ඇත් පොරයට අපි ඇහැයවමු බාලවියට පානඟමු. අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි ඕඩි පොතේ පාඩම්
SBS Radio. Enjoy more stories in your language by visiting sbs.com.au.